අවකාශයේ පාසල
මේගපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් දුවේ පුතේ. අදත් රුහුණු ගුරු ගෙදර රේඩියෝ පාසලට ගෝණින් එකතු වුණු මගේ තෝල පුතාලා, තොරතුරු හා සංනිවේදන තාක්ෂණය 11 ශ්‍රේණියේ පෙළ පුතයි, රුහුණු ගුරු ගෙදර සංග්‍රහවයි, ගුරු ගෙදර වෙනුවෙන්ම වෙන් කරගත්ත සටහන් පුතත් අතට අරගෙන සූදානම් වෙලා ඇති නේද? ඔව් දුවේ පුතේ, අද පානම සාකච්ඡා කරන්න එකතු වෙන මම අකුරැස්ස මහාවිද්‍යාලයේ නදීකා වීරසිංහ ගුරුතුමිය. අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල කියන පාඩමේ වැදගත් කරුණු රාශියක් අද මේ වෙන විට අපි සාකච්ඡා කරමින් ආවා. ඉතින් දුවේ පුතේ, අද අපි කතා කරන්න යන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය යටතේ අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල පාඩමින් දැනට ලැබිලා තියෙන ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න තමයි සූදානම් වෙන්නේ. 2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේදී අහලා තියෙනවා මගේ දුවේ පුතේ, 172.217.27.4 යන IP ලිපිණෙහි www.google.com වෙබ් අඩවිය පවතින්නේ නම් Google අඩවියේ IP ලිපිණය සොයා ගැනීම සඳහා වෙබ් අතිරික්සුව මගින් HTTP ඉල්ලීම යැවීම සඳහා පහත සඳහන් කුමක් භාවිතා කරයිද? මගේ දූල පුතාලට දීලා තියෙන පිළිතුරු තමයි DNS සේවාදායකය, වසම් සේවාදායකය, තැපැල් සේවාදායකය සහ වෙබ් සේවාදායකය. ඔව්, මොකද නිවැරදි පිළිතුරු වෙන්නේ? නිවැරදි පිළිතුර වෙන්නේ DNS සේවාදායකය. මොකද අපි www.google.com කියන Uniform Resource Locator එක සිංහලෙන් කියනවා නම් ඒකාකාර සම්පත් නිශ්චායකය ඇතුළත් කරාට පස්සේ ඒක IP ලිපිණයේ බවට පරිවර්තනය කරන්නේ DNS සේවාදායකය. එහෙනම් පිළිතුර වෙන්නේ DNS සේවාදායකය. ඊළඟ ප්‍රශ්නේ තමයි දුවේ පුතේ, ඒකාකාර සම්පත් නිශ්චායකයක් ලබා දීලා එහි කොටස් නම් කරන්න කියලා දීලා තියෙන ප්‍රශ්නේ. මගේ දූල පුතාලට මතක් කරන්න ඕන කාරණාවක් තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී කිහිප අවස්ථාවක්ම මෙන්න මේ ප්‍රශ්නය දූල පුතාලගෙන් අහලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නයට හොඳ සූදානමකින් යන්න ඕන, මතකයේ තියාගන්න ඕන ඒකාකාර සම්පත් නිශ්චායකේ පළවෙනියෙන්ම තියෙන HTTP කියන කොටස අපි හඳුන්වන්නේ නියමාවලිය. නියමාවලියක් තමයි මුලින්ම සටහන් වෙන්නේ. ඊළඟට www මේ සඳහන් වෙන්නේ අන්තර්ජාලයෙන් ලැබෙන සේවාව. පළවෙනියෙන්ම තියෙන නියමාවලිය, දෙවෙනියට තියෙන්නේ දුවේ පුතේ සේවාව. දුල පුතාලට මතක ඇතිනේ එක් ප්‍රධාන සේවාවක් තමයි ලෝක විසිරි වීමන. එහෙනම් මේ ඒකාකාර සම්පත් නිශ්චායකයේ සටහන් වෙන්නේ ලෝක විසිරි වීමන හා සම්බන්ධයෙන්. පළවෙනිම කොටස නියමාවලිය, දෙවෙනි කොටස සේවාව. ඉන් පසු ඩොට් එකක් තියලා තියෙන කොටස තමයි පුතේ වසම් නාමය වන්නේ. වසම් නාමය, වසම් නාමයේ දුල පුතාලට මතක ඇති ඉහළ වසම් නාමය කියලා තවත් කොටසක් තියෙනවා. ඒක තියෙන්නේ වසම් නාමයේ දකුණු පස කෙළවරේ. ඔව්, වසම් නාමය කොටස් දෙකකට බෙදෙනවා. වසම් නාම කොටස, ඉහළ වසම් නාම කොටස. ඊට පස්සේ තමයි පුතේ සම්පත් පවතින ස්ථානය. සම්පත් පවතින ස්ථානය. ඊළඟට තියෙන්නේ අපි ලබා ගනිපු සම්පත් ගුණය. අන්තර්ජාලය හරහා අපි ලුම් කරන සම්පත් ගුණය තමයි අවසානයේ දක්නට ලැබෙන්නේ. ඔව්, මම දැන් කියන යුනිෆෝම් රිසෝස් ලොකේටර් එකේ මෙන්න මේ කොටස් ටික නම් කරන්නකෝ. http 32 ඇලිරි 2 www.edupub.gov.lk. ඉන් පස්සේ නැවත ඇලිරක් books ඇලිරක් english ඇලිරක් 11 ඇලිරක් ict ඇලිරක් chapter එකේ ඉලක්කම .pdf. මෙන්න මේ ඒකාකාර සම්පත් නිශ්චයකේ කොටස් ටික නම් කරන්නකෝ. මගේ දූල පුතාල ගාව සාමාන්‍ය පෙළ තොරතුරු හා සම්නිවේදන තාක්ෂණ විෂයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත තියෙනවා නම් 2018 විභාග ප්‍රශ්න පත්‍රය හරව ගන්නකෝ. ඔව්, දැන් කියන්න බලන්න. http කියන කොටස නියමාවලිය, www කියන කොටස ලෝක විසිරවීමන, එහෙමත් නැත්නම් සේවාව තියෙන කොටස. ඊට පස්සේ තමයි වසම් නාමය. වසම් නාම කොටස. ඕ, ඒකෙත් ඉහළ වසම් නාමය තමයි LK කියන කොටස. හරියටම හරි. ඊළඟට පුතේ සම්පත් පවතින ස්ථානය තමයි books ඇලිරා, english ඇලිරා, 11 ඇලිරා, ict කියලා දීලා තියෙන්නේ. ඊට පස්සේ chapter 1.pdf කියන වචනය තමයි අපි නම් කරන්න ඕන සම්පත් ගුණුව ලෙස. ඔදුවේ පුතේ, නිතරම මගේ දූල පුතාලගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි අන්තර්ජාල සේවා පමණක් නිරූපණය කරන ලබන පිළිතුර කුමක්ද? එහෙම කියලා ප්‍රශ්නේ අහලා අන්තර්ජාල සේවා කීපයක් පමණක් නියෝජනය වෙන පිළිතුර තෝරන්න මගේ දූල පුතාලට දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒක නිසා අන්තර්ජාල සේවා පිළිබඳ හොඳ මතකයක් තියාගෙන විභාගයට යන්න. මේ ප්‍රශ්නේ හොඳින් අහගන්නකෝ. හමීඩ්, මීනා, ශර්මා සහ ගිහාන්විත කමල් විද්‍යුත් තැපැල් පණිවිඩයක් යවයි නම් එහි විද්‍යුත් තැපැල් ශීර්ෂය පහත දක්වා ඇත. දුලපුතල මතක් කරගන්න 2cc bcc. අපි කතා කරා මේ ශීර්ෂයන් දීලා 2 ඉදිරියෙන් තියෙනවා හමීඩ්, මීනා. CC ඉදිරියෙන් තියෙනවා ශර්මා. BCC ඉදිරියෙන් තියෙනවා ගිහාන්. මගේ දූල පුතාල දන්නවා 2 කියන්නේ ලිපිය ලබන්නන්ගේ විද්‍යුත් තැපැල් ලිපින. CC කියන්නේ මේ ලිපියේ කාබන් කොපි යවන විද්‍යුත් තැපැල් ලිපින. BCC ඉදිරියේ සටහන් වෙන්නේ බ්ලයින් කාබන් කොපි යමන විද්‍යුත් තැපැල් ලිපින. ප්‍රශ්නේ අහනවා A සහ B ලෙස ලේබල් කළ
පහත වගන්ති දෙක සත්‍ය නම් ටීද අසත්‍ය නම් එෆ් දැයි කියා ලියා දක්වන්න. ඒ වගන්ති හොඳින් අහගන්න. හමීද් තැපැල් පණිවිඩය ලබන්නෙකුසේ ගිහාන්ට දැනගත හැකිය. බී වගන්තිය කියනවා ගිහාන් තැපැල් පණිවිඩය ලබන්නෙකුසේ ශර්මාට දැනගත හැකිය. උදුවේ පුතේ, ඒ වගන්තියෙන් කියන්නේ ටූ වල ඉන්න හමීද් ගැන දැනගන්න පුළුවන්ලු BCC වල ඉන්න ගිහාන්ට. පුළුවන් නේද? ඔව්, බ්ලයින්ඩ් කාබන් කොපිය ලැබෙන ගිහාන් මේ හැමෝම ගැන දන්න බව මගේ දූල පුතාලා දන්නවා. ඒ කියන්නේ ගිහාන් දන්නවා හමීද් ගැනත් දන්නවා, මීනා ගැනත් දන්නවා, ශර්ම ගැනත් දන්නවා. එයාලට මේ ලිපි ලැබුණා කියලා ගිහාන් දන්නවා. බීවගන්තියෙන් කියනවා ගිහාන් තැපැල් පණිවිඩය ලබන්න කුසේ ශර්මාට දැනගන්න පුළුවන්ලු. ඔව්, ගිහාන් කියන කෙනා ඉන්නේ බ්ලයින්ඩ් කාබන් කොපි ගාවනේ. එයාට යවපු බව මේ ලිපිය ටූ වල ඉන්න කෙනෙක්වත් CC වල ඉන්න කෙනෙක්වත් දැනගන්නේ නැහැ පුතේ. එහෙනම් නේද ගිහාන් දන්නව අනිත් අය ගැන? නමුත් ගිහාන් ගැන කවුරුවත් දන්නේ නැහැ. එහෙනම් මේ B කියන ප්‍රකාශය අසත්‍යයි. ඒ ප්‍රකාශය සත්‍යයි, B ප්‍රකාශය අසත්‍යයි. පිළිතුරේදී මගේ දූල පුතාලට කියලා තියෙන්නේ සත්‍ය නම් T ලකුණත් අසත්‍ය නම් F ලකුණත් යොදන්න. නිවැරදි උපදෙස් පිළිපදෙමින් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න මගේ දූල පුතාල හොඳින් මතක තියාගන්න ඕන. එහෙනම් මේ පිළිතුරේදී ඔබ ලියන්න ඕන A ඉදිරියෙන් T, B ඉදිරියෙන් F. හොඳයි. සාමාන්‍ය පෙළ විභාගයේදී තොරතුරු හා සංනිවේදන විෂයේදී අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල පාඩමින් බොහෝ අවස්ථාවල අහලා තියෙන ප්‍රශ්නයක් තමයි ඒකාකාර සම්පත් නිශ්චායකය පිළිබඳව. ඒ වගේමයි දුවේ පුතේ, අපි කලින් ඉගෙන ගත්තා නියමාවලි පිළිබඳව. නියමාවලි කිහිපයක් අතරින් නියමාවලියක් වින් කරලා හඳුනා ගන්න. ඒ වගේමයි වචන කීපයක් ලබා දීලා නියමාවලි පමණක් තෝරා ගන්න මගේ දූල පුතාලට දැනුම හැකියාව තියෙන්න ඕන. ඒ වගේමයි දුවේ පුතේ, වලාකුළු පරිගණක සංකල්පය ගැන විභාගයේදී ඔබෙන් අහන්න වැඩි ඉඩකඩක් තියෙනවා. මේ කොරෝනා ව්‍යසන සමයත් එක්ක මේ සංකල්පයේ භාවිතා වුණා ඉතාමත් ජනප්‍රිය ලෙස. ඉතින් දූල පුතාලට මේ සම්බන්ධයේ සේවා වර්ග තුනක් තියෙන බව අපි එදා කතා කළා. ඒ විතරක් නෙමෙයි, වලාකුළු පරිගණක සංකල්පයේ වාසි අවාසි පිළිබඳවත් අපි කලින් දවස් සාකච්ඡා කළා. ඒ විතරක් නෙමෙයි, සමාජ ජාල වෙබ් අඩවි සමග අපි කටයුතු කරන්න ඕන කොහොමද කියන එක ගැන කලින් දවසකදී මගේ දූල පුතාලට හොඳ පැහැදිලි කිරීමක් කළා. අන්න ඒ පැහැදිලි කිරීම හොඳින් මතක තියාගෙන භාවිතයට ගන්න ගමන්ම විභාගයේදී පිළිතුරු සපයන්නත් මතක තියාගන්න ඕන. අපින් දරුවෙක් අහලේ වෙලා තිබුණ ප්‍රශ්නයක්, සමාජ ජාල වෙබ් අඩවි භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. ඔව්, ප්‍රධාන වශයෙන්ම දුවේ පුතේ, මගේ දූල පුතාලගේ වයසේ ඉන්න අය තමන්ගේ පෞද්ගලික තොරතුරු මේ සමාජ ජාල වෙබ් අඩවි හරහා සංසරණය ඉතාමත් අහිතකරයි. පෞද්ගලික ඡායාරූප, වෙනත් විස්තර මේහා සංසරණය නොකර සිටීම මං අනුමත කරනවා. තවත් දෙයක් තමයි මුරපද භාවිතය. මුරපද භාවිතයේදී තවත් කෙනෙකුට පහසුවෙන් අනුමාන කළ නොහැකි මුරපදයක් භාවිතා කරන්න අපි කටයුතු කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ පහසුවෙන් අනුමාන කළ නොහැකි කිව්වාම මුරපදයකට කැපිටල් අකුරු, සිම්පල් අකුරු, ඒ වගේම තමයි සලකුණු සිම්බල්ස් කිව්වා මගේ දූල පුතාලා දන්නවා. ඒ වගේමයි නම්බර්ස් ඉලක්කම් කියන මේ අනුලක්ෂණ 8කට වඩා යොදාගෙන ශක්තිමත් මුරපදයක් නිර්මාණය කරලා භාවිතා කරන්න මගේ දූල පුතාලා හොඳින් මතකයේ තියාගන්න ඕන. අද වෙන විට අපි දූල පුතාලත් එක්ක අන්තර්ජාලය සහ විද්‍යුත් පැල පාඩමේ වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කළා. ඉතින් අපි ඒ කිහිපයක් දැන් මතක් කරගනිමු. ඒකාකාර සම්පත් නිශ්චායකය මගින් වෙබ්බඩ විතුල පවත්නා සම්පත් අනන්‍යව හඳුනාගත හැකි බව අපි කතා කළා. අන්තර්ජාලයේ තියෙන සෑම පරිගණකයකටම අනන්‍යව හඳුනාගත හැකි IP ලිපිනයක් භාවිතා කරන බවත් අපි ඉගෙන ගත්තා. වෙබ් අඩවියක් අනන්‍යව හඳුනාගන්න වසම් නාමය භාවිතා කරන බව අපි කතා කළා. වසම් නාමයේ කොටස් දෙකක් තියෙන බවත් අපි හඳුනගත්තා. ඉහළ වසම් නාමය, ඉහළ වසම් නාමයේ කාර්යභාරය ගැන අපි කතා කළා. අන්තර්ජාලයේ මෙහෙයුම් කටයුතු නියමාවලි භාවිතයෙන් සිද්ධ කෙරෙන බවත් දූල පුතාලට කියලා දුන්නා. ලෝක විසිරි වියමන, විද්‍යුත් තැපෑල, අන්තර්ජාලයෙන් සැපයෙන ප්‍රධාන සේවාවන් බව අපි කතා කළා. ඒ වගේමයි දුවේ පුතේ, වෙබ් පිටු දර්ශනය කිරීමට වෙබ් අතිරික්සු භාවිතා කරන බවත් වෙබ් අතිරික්සු වර්ග කීපයක් පිළිබඳවත් අපි කතා කළා. අන්තර්ජාලයෙන් තොරතුරු සෙවීමට සෙවුම් යන්ත්‍ර, ඒ කියන්නේ අපි ඒකාකාර සම්පත් නිශ්චායකය හොඳින්ම දන්නේ නැති අවස්ථාවලදී සෙවුම් යන්ත්‍ර භාවිතා කරන්න පුළුවන් බව උදාහරණ මගින්ම අපි පැහැදිලි කරා දූල පුතාලට මතක ඇති. විද්‍යුත් තැපෑල කියන්නේ ලෝකයේ තියෙන වේගවත්ම සහ ලාභදායීම සන්නිවේදන ක්‍රමය බව මතක ඇතිනේ. අර චුටි නංගි කෙනෙක් අයියගෙන් අහනවා, නැන්දගෙන් අහනවා නේද? අන්න එහෙම අපි ඉගෙන ගත්තා. විද්‍යුත් තැපැල් ලිපිනයක අනන්‍යතාව, විද්‍යුත් තැපැල් ලිපිනයක් නිවැරදිව භාවිතා කරලා විද්‍යුත් තැපැල හරහා ලිපියක් යවන ආකාරය පිළිබඳවත් අපි කතා කළා. ඒ වගේමයි දුවේ පුතේ, ක්ෂණික පණිවිඩ, වීඩියෝ සම්මන්ත්‍රණ සහ සමාජ ජාල සන්නිවේදනය සඳහා යොදා ගන්න පුළුවන් බව අපි කතා කළා. ඉතින් දුවේ පුතේ, මේ පාඩම හා සම්බන්ධයෙන් දැන් යම් ගැටලුවක් යෝජනාවක් තියෙනවා නම් ඔයාලගේ දුරකථනයේ ICT හිස්තැනක්, G11 හිස්තැනක්, U.3 හිස්තැනක් යොදලා මගේ දූල පුතාලගේ අදහස ටයිප් කරලා 0.7.0.488.1488 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මගේ දූල පුතාලට මේ පාඩම සම්බන්ධයෙන් හොඳ මතකයක් තියෙනවද කියලා පරීක්ෂා කරගන්න අවස්ථාවක් දැන් සලස්වලා දීලා තියෙනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට, ඒ කියන්නේ spedu.sch.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා ඩිජිටල් පැලන්ට් කියන තැන ක්ලික් කරලා ඔන්ලයින් එඩියුකේෂන් ICT බ්ලොග් එක ක්ලික් කරන්නකෝ. අන්න එතකොට ඔයාලට අල්ටිමේට් ICT කියන වැඩසටහනට පිවිසෙන්න පුළුවන්. සෑම පාඩමකට අදාළවම සතියකට දෙක බැගින් අලුත් තක්සේරු පත්‍රිකා ලබා දීලා තියෙනවා. ඔන්ලයින් පිළිතුරු සපයලා තමන්ටම තමන්ගේ දැනුම මැනගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමේ දුවේ පුතේ, තක්සේරු පත්‍රිකා මගහැරුණනම් බාගත කරගෙන ඒ තක්සේරු පත්‍රිකා වලට පිළිතුරු සපයන්නත් මගේ දූල පුතාලට අවස්ථාව තියෙනවා. ඉතින් දුවේ පුතේ, ආයිමත් දවසක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ පාඩම් මාලාවේ තවත් කොටසකින් ඔබ හමුවන තුරු ආයුබෝවන්.
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.